හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරවණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්මදේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ ඒ සඳහා සීල දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝකෝ ආවසෝ භික්ඛු පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්ථගමංච යථා භූතං පජානාති එත්තාවතාකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි චාරිත්‍රාක් වශයෙන් නිසරවණේ පවත්වන මේ භාවනා වැඩසටහන් වලදී සුතමේ අනුග්‍රහිතයක් වශයෙන් අපි මේ ධර්ම දේශනා වාරයක් පවත්වනවා. මේ පිඟුතුන් කොතෙකුත් අහලා ඇති අපි මේ කරගෙන යන භාවනාවට විවිධ ක්‍රමවලින් උපස්ථාන කරන්න සිද්ධ වෙනවා. විවිධ ක්‍රමවලින් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. එක ක්‍රමයක් තමයි මේ සුත අනුග්‍රහිතය කියන්නේ. මොකද අපි කරගෙන යන භාවනාව ගැන අපිට ඒ තරම් විශ්වාසයක් නැත්තම් ඒක බුද්ධ දේශනාවත් එක්ක සසඳ ගන්න අපිට ටිකක් අමාරු නම් සැක සහිත නම් සමහරවිට අපේ හිතේ වමනා කරන විශ්වාසය එහෙම නැත්නම් මේක කර ඉදිරියට කරන්න තියෙන ඡන්දය කැමැත්ත උසල ඡන්දය අඩු වෙන්න හීන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කරගෙන යන භාවනාව කොහොමද මේ බුද්ධ දේශනාවත් එක්ක ගැලපෙන්නේ? භාගතුන් වහන්සේ කොහොමද අපිට ඉදිරියට යන්න මාර්ගය පෙන්ලා දීලා තියෙන්නේ කියන එක අපි මේ සූත්‍ර දේශනාවලින් මතු කරගත්තාම අපිට බොහොම විශ්වාසයෙන් අපි කරන භාවනාව ගැන බොහොම ශ්‍රද්ධාවෙන් ඉදිරියට කරගෙන යන්න අවස්ථාව තියෙනවා. එනිසා මේ භාවනාවටත් මේ සුතානුග්‍රහිතයේ සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. මේට අමතරව ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි භාවනාවක් වඩනවා පමණක් නොවේ සීල අනුග්‍රහිතයෙන් අපේ හිත පෝෂණය කළ යුතුයි. ඒ කියන්නේ අපේ හිතට නිරන්තරයෙන්ම කෙලෙස් අරමුණු ගලාගෙන එනවා. ඒ හරහා අපේ කය සෑහෙන්න සීල් බිඳෙන මට්ටමකට යන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි අපේ වචනයත් අනිත් අයගේ හිත රිදවෙන මට්ටමට සිල් බිඳෙන මට්ටමකට අපේ වචනයත් කඩාගෙන ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ මනස හදන වැඩපිළිවෙලේ මුල් අංගයක් වශයෙන් මේ වචනයත් කයත් හික්මවා ගන්න සීලයෙන් හික්මෙන්න කියලා. නැත්තම් සීලයෙන් අනුග්‍රහ කරන්න කියලා. ඒ නිසා මේ සීලානුග්‍රහිතය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ මේ යන ගමනට අත්‍යවශ්‍යයි කියලා. ඒ වගේමයි අපිට ඇතිවෙන විවිධාකාර ගැටලු සහගත තැන් සැක මුසු තැන් තවත් අයත් එක්ක තවත් දැනුවත් පිරිසක් එක්ක නැත්නම් භාවනාවක් වඩන පිරිසක් එක්ක මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන පිරිසක් එක්ක කතා කළා සාකච්ඡා කළා විසඳ ගන්න පුළුවන් නම් අන්න සාකච්ඡා අනුග්‍රහිතයකින් අපිට පුළුවන් අපේ තිබිච්ච ඒ සැක සංකා දුරු කළා අපි දැනගත්ත දේ තවදුරටත් තහවුරු කළා මේ ගමන නොබියව ඉදිරියට යන්න. ඒ නිසා තවත් අනුග්‍රහ කිරීමේ ක්‍රමයක් වශයෙන් මේ සාකච්ඡා අනුග්‍රහිතය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට අපේ හිත හුඟාක්ම විසිරිලා එබඳු විසිරිච්ච මනසකින් අපිට ඉදිරියට යන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපිට මේ හිත ටිකක් සමාහිත කරන්න, තැම්පත් කරන්න, ඒකාග්‍ර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සමාධි අනුග්‍රහිතය එහෙම නැත්නම් සමත අනුග්‍රහිතය කියලා අපි අපේ හිත තැම්පත් කිරීමක්, ඒකරාශී කිරීමක් ගුණ කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අවස්ථාවෝචිතව බලබලා කරන්න. මොකද මේ හිත විසිරෙන්න බරයි. විසිරෙන පැත්තට වික්ෂිප්ත වෙන පැත්තට මේකේ හිතේ නැඹුරුවක් තියෙනවා. නීවරණයක් වශයෙන්ම උද්දච්චය කුක්කුච්චය වශයෙන් හිත විසිරෙන ස්වභාවයක් අපේ හිත තුළ තියෙනවා. ඉතින් මේවට ප්‍රතිපක්ෂ වෙන්න අපේ හිත නිරන්තරයෙන්ම එතකොට සමත භාවනාවකින් සමත අනුග්‍රහිතයකින් අනුග්‍රහ කළ යුතු වෙනවා. ඊට අමතරව අපේ හිතේ පැන නැගෙන කෙලවරක් නැති කෙලෙස් අරමුණු ප්‍රහාණය කිරීම සඳහා අපිට ප්‍රඥාවක් වර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඉතින් අනිවාර්යයෙන්ම විපස්සනාවකින් අපේ සිත පෝෂණය කළ යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා විපස්සනා අනුග්‍රහිතයකින් මේ මාර්ගය තව පෝෂණය කරන්න කියලා. ඒතර මේ විදිහට මේ අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සිත නගා සිටිය යුතු සිතට අනුග්‍රහ කළ යුතු ක්‍රම පහක් පෙන්ලා දෙනවා. තොර මේ සුතානුග්‍රහිතය යටතේ තමයි අපි මේ ධර්ම දේශනාවකින් අපිට මේ යන ගමන ටිකක් පැහැදිලි කරගන්න උත්සාහත් වෙන්නේ. අපි මේ එක් දින භාවනා වැඩමුළුව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ කිංසු කෝපම සූත්‍රය. මේ පින්වතුන්ට මතක ඇති ගිය වාරේ සහභාගී වෙච්ච පින්වතුන් අපි කිංසු කෝපම සූත්‍රය කියලා මේ සංයුක්ත නිකායේ එන සූත්‍රයක් මේ සඳහා මූලික මාතෘකා වශයෙන් තබා ගත්තා. මොකද මේ සූත්‍රයේ එක්තරා අන්දමකින් අපිට භාවනා නියෝගී පිරිසක් වශයෙන් සෑහෙන ඉගෙන කියාගත යුතු කරුණු රැසක් තියෙනවා. එක්තරා අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලයි කියලා හිතන්න පුළුවන් බොහොම ප්‍රතිපත්තියෙන් ඉදිරියට ආපු තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් හම්බ වෙන්න යනවා. හම්බ වෙන්න යන්නේ එක්කෙනා එක්කෙනා මුලින් හම්බ වෙන්න යන්නේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? කිත්තවත් කිත්තාවතානුකෝ ආවසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති. එවත්නි කොහොමද මේ තැනැත්තෙක්ගේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ? නැත්නම් එයාගේ හිතේ නිවැරදි දැක්මක් ඇති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහට ප්‍රශ්නය අහුවාම ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. යම් අවස්ථාවක මේ චන්නං පස්සායතනානං සමුදයං චත්තකමංච යථාභූතං පජානාති. ඒ කියන්නේ මේ යම් අවස්ථාවක අපේ මේ ඇසත් රූපයත් ඊළඟ කනත් සද්දයත් නාසයත් ගඳ සුවඳත් දිවත් රසත් කයත් ස්පර්ශේනොත් මනසත් මනසට එන අරමුණුත් කියන මේ ස්පර්ශ ආයතන මනමින් කෙනෙක් වටහාගෙන ඒවැය තියෙන ඒවැය ඒ අරමුණු වල සිද්ධ වෙන ඇතිවීම නැතිවීම ස්වභාවය යම් කිසි කෙනෙක් හොඳින් තහවුරු කරගත්තා නම් තේරුම් කරගත්තා නම් ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් භාවනාවකින් වටහා ගත්තා නම් අන්න එතෙකින්ම කෙනෙක්ගේ මේ දර්ශනය පිරිසුදු භාවයට සුපිරිසුදු භාවයට පත් වෙන බව මේ භික්ෂුන් වහන්සේ නැත්නම් මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. හැබැයි මේ අහපු ස්වාමීන් වහන්සේට ඒක ගැන ඒ තරම් සතුටක් නැහැ. ඒ ගැන විශ්වාසයක් නැහැ. මොකද උන්වහන්සේ කරන්නේ ඒකට සතුටු නොවි තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා මේ ප්‍රශ්නේම අහනවා. කොහොමද මේ ඇවැත්නි මේ කෙනෙක්ගේ දර්ශනය බොහෝම පිරිසුදු භාවයට පත් වෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. යතෝකෝ ආවසෝ බිකු පංචන්නං උපද්ධානක් කන්දානං සමුදයන්ත අත්තකමංච යථාභූතං පජානාති. දැන් මේ අපි අහලා තියෙන මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය යම්කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් අන්න ඒ එතකින් මේ තනත්තාගේ හිතේ දර්ශනය නැත්තං ඒ දැකීම යහපත් වෙනවා නැත්තං සුපිරිසුද්ධ වෙනවා කියලා කියනවා. ඊළාට එතනිනුත් මේ ස්වාමීන් වහන්සේට සෑහීමකටපත් වෙන්න බෑ. තෘප්තිමත් භාවයකටපත් වෙන්න බෑ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඒ ස්වාමීන් වහන්සේගෙනුත් මේ ප්‍රශ්නේම ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. චතුන්නම් මහා භූතානම් සමුදයං චත්තකමංච යථා භූතං පජානාති. මේ විදිහට මේ සතර මහා භූතයින්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය යම් කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් අනේ එපමණකින් තමයි මේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ. නිවැරදි යහපත් දැකීමක් බවට පත් වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ ඒකාතකින් බලද්දී අපිටත් දැන් තේරෙනවා එක්කෙනෙක්ගෙන් අහුවාම ඒක උත්තරයක් දෙනවා. තවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන පැහැදිලි නැත්නම් ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් අහුවාම තවත් උත්තරයක් දෙනවා. තවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතාගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහලා අහුවාම ඔන්න තවත් උත්තරයක් දෙනවා. දැන් මේ ප්‍රශ්න අහන ස්වාමීන් වහන්සේ ඒකාතකින් අපිටත් තේරුම් ගන්න පුළුවන් ටිකක් අපැහැදිලි භාවයකට තවත් අවුල් ස්වභාවයකට තමයිපත් වෙන්නේ. මොකද ඉතින් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ එකම උත්තරේ හැමෝගෙම අපි අහනවා එකම උත්තරේ ඔන්න ලැබුණා නම් අපිට බොහොම විශ්වාසයෙන් යන්න පුළුවන් ආ මෙන්න මේකම තමයි පාර වෙන මොකක්වත් පාරක් නැහැ මේකමයි පාර කියලා යන්න පුළුවන්. නමුත් මේ ස්වාමීන් වහන්සේට ලැබෙන්නේ එකිනෙකට වෙනස් පිළිතුරු. දැනටමත් ඔන්න වෙනස් පිළිතුරු තුනක් ලැබිලා තියෙනවා. දැන් මේ විදිහට පොඩ්ඩක් ඉතින් මනසින් අවුල් සහගත තත්ත්වයට පැත්වෙච්ච මේ ස්වාමීන් වහන්සේ දැන් හතරවෙනි ස්වාමීන් වහන්සේ ගාවකටත් යනවා. ගිහිලා මේ ප්‍රශ්නේම අහනවා. කිත්තවන්දානුකෝ ආවසෝ බික්කුණෝ දසනං සුවිසුද්ධං හෝති. කෙපමණකින්ද මේ ඇවැත්නි මේ කෙනෙක්ගේ හිතේ නිවැරදි දර්ශනයක් පහළ වෙන්නේ කියලා අහුවම උන්වහන්සේ අර පිළිතුරු තුනක් නෙමෙයි ඊටත් වඩා වෙනත් පිළිතුරක් දෙනවා. උන්වහන්සේ කියනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මಂತಿ කියලා යම් කෙනෙක් මේ ඇති වෙන තාක් යම් දේවල් නැති වෙනවා කියලා තේරුම් ගත්තා නම් එපමණකින් ඒ තනත්තාගේ හිතේ දර්ශනය පැහැදිලි වෙනවා පිරිසුදු වෙනවා කියලා උන්වහන්සේ උත්තර දෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට ඉතින් අපිටත් තේරෙනවා දැන් උත්තර හතරක් හම්බුනේ එකම ප්‍රශ්නෙට. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ වඩිනවා බුදුරජාණන් වහන්සේ ගාවට. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම කියනවා. තමන් වහන්සේ මෙන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගියා. උන්වහන්සේ උත්තර දෙනවා මේ ස්පර්ශ ආයතනයන්ගේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක්කොත් තමයි දර්ශනය පැහැදිලි වෙන්නේ කියලා. උන් ඊළඟට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගියා. උන්වහන්සේ කියනවා මේ උපාදානස්කන්ධයන්ගේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක්කොත් තමයි දර්ශනය පැහැදිලි වෙන්නේ කියලා. ඊට පස්සේ තමන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගියා. උන්වහන්සේ කියනවා මේ සතර මහා භූතයන්ගේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක්කොත් තමයි දර්ශනය පැහැදිලි වෙන්නේ කියලා. ඊළඟට එතනින් නොනැවතී ඔන්න උන්වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගාවට ගියා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කිසි විශේෂයක් නැතුව ඕනම දෙයක ඕනම සංස්කාර ධර්මයක ඇතිවීම නැතිවීම දැක්කනම් එතනකින් එපමණකින් දර්ශනය පැහැදිලි වෙනවයි කියලා. මෙන්න මේ වගේ පිළිතුරු හතරක් තමන් වහන්සේට ලැබුණය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම අහනවා කොහොමද මේ දර්ශනය පැහැදිලි වෙන්නේ? දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගෙන්ම අහනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි එකපාරට උත්තරයක් දෙන්න යන්නේ නැතුව හරි ලස්සන උපමාවක් දෙනවා. දෙන උපමාව තමයි කෑල ගහේ උපමාව කියලා. ඒකම තමයි මේ සූත්‍රයට නම වැටලා තියෙන කිංසු කෝපම සූත්‍රය කියලා. කෑල ගහේ උපමාව තමයි දෙන මේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කරන කාරණාව. උත්තරයක් නිවැරදි يعني හරි පුත්තරයක් කියන වෙනුවට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම මේ ස්වාමින් වහන්සේට උපමාවකින් මේ තොරතුරු නැත්තම් මේ කරුණ පැහැදිලි කරන්න උත්සාහත් වෙනවා. උන්වහන්සේ කියනවා මේ කෑල ගහ එක එක කාලෙට එක එක විදිහට තමයි නිරූපණය වෙන්නේ, දර්ශනය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඇතැම් වෙලාවට අපි හිතමු ග්‍රීෂ්ම ඍතුවේදී මේක නිකන් හරියට පිච්චිච්ච කළු වෙච්ච කණුවක් වගේ තත්යකට බොහොම කළු වෙලා අඟුරු ඵලයේ වගේ නිකන් කළු පාටට තමයි පේන්න තියෙන්නේ. ඉතින් පරි වේලාවත් ඒ කාලෙදී කෑල ගහක් දැකපු කෙනෙක්ගෙන් අපි කෑල ගහක් නොදැපපු කෙනෙක් ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ කෑල ගහේ හැටි මොන වගේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා අර දාලා ගිය නැත්තම් දෙවි ගිය ඒ කණුවක් වගේ වෙච්ච අවස්ථාවේදී කෑල ගහ දැකපු ඒ පින්වතා උත්තර දෙනවලු මේ කෑල ගහේ හැටි මෙන්න මේ වගේ මොන වගේද ඒක හරි කළු පාටයි නැත්නම් දෙවිලා ගිහිල්ලා වගේ දාගිය කුළුණක් වගේ තමයි මේ කෑල ගහ කියන එක. දැන් අපිටත් තේරෙන බැලුවාම ඉතින් කතාව ඇත්ත. මොකද මේ තැනැත්තා අර කෑල ගහ දැකලා තියෙන්නේ මේ කෑල ගහේ එක්තරා අවස්ථාවක. ඉතින් ඒ අවස්ථාවේදී මේ කෑල ගහේ ස්වરૂපය ඒ වගේ තමයි. ඉතින් එතුමා සත්‍යයක් ප්‍රකාශ කරන්නේ. තමන් දැක්කේ මොන විදිහටද ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔන්න තවත් කෙනෙක් ඉන්නවා. ඒ තැනත්තත් කෑල ගහක් දකිනවා. හැබැයි දකින්නේ ඒ කෑල ගහේ මල් ආපු වෙලාවක. මේ කෑල ගහේ මල් බොහොම රතු පාටයි. ඉතින් ඈතට පේන්නේ හරියට නිකන් රතු පාටට මස් වැදලි එල්ලලා තිනවා වගේ. ඒ තරමට රතු පාටට හැම තැනම ඔන්න ගහේ උඩ මස් වැදලි එල්ලලා තිනවා වගේ මේ මල් පිපිලා. එතකොට ඒ අවස්ථාවේදී මේ කෑල ගහ දැකපු පින්වතා අර කෑල ගහ නොදැකපු කෙනාට කියනවා මේ කෑල ගහේ හැටි මෙන්න මේ වගේ. මොන වගේද? හරිම ලස්සනයි මේ ඈතට හරියට නිකන් මස් වැදලි එල්ලලා තිනවා වගේ රතුම පාටට මෙන්න කෑල ගහ දැర్శණය වෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම ඒ උත්තරෙත් නිවැරදි. මොකද මේ පින්වතා ඒ අවස්ථාවේදී කෑල ගහ දැකලා තින් මේ මල් පිපිච්ච අවස්ථාවේදී. ඉතින් එයා තමන් දැකපු දේ නොවලහා උත්තර දෙනවා. දැන් අහන කෙනා එකාතකින් බැලුවාම ටිකක් නොසන්සුන් භාවයකට වික්ෂිප්ත භාවයකට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා තවත් ඍතුවකදී මේ කෑල ගහේ දැන් කරල් පැලිලා ගිහිල්ලා අර හටගත්ත කරල් පැලිලා ඊළඟට පොතු ගැලවිලා තියෙන අවස්ථාවක් එනවා. දැන් කෑල ගහ දකින්න කෙනා දකින්නේ මෙන්න මේ ස්වරූපය. පොතු ගැලවිච්ච කරල් පැලිච්ච ස්වරූපය තමයි දැන් මේ අවස්ථාවේ දකින්නේ. කෑල ගහ නොදකපු කෙනෙක් දැන් එයාගෙන් ඇහුවොත් කෑල ගහ මොන වගේද කියලා එයා උත්තර දෙන්නේ අන්න ඒ විදිහට. තමන් දැකපු විදිහට තමයි උත්තර දෙන්නේ. හැබැයි ඒ දැකීමත් නිවැරදි. මොකද ඒ අවස්ථාවේදී එයා දැක්කේ මේ කෑල ගහේ ඒ ඍතුවට ගැලපෙන අවස්ථාව. ඊළඟට දැන් තවත් ඍතුවකදී බුදුරජාණන් වහන්සේ කියනවා කෑල ගහේ මල් වෙනුවට දැන් අතුපතර හොඳට විහිදිලා කොළ පීදිලා හැම තැනම බොහොම කොළ පාටට බොහොම සෙවන දෙන නුගරුකක් වගේ බොහොම පැතිරිච්ච සෙවනක් සහිත ගසක් වශයෙන් ඔන්න කෑල ගහ තියෙනවා. දැන් බැලුවාම මේ කෑල ගහේ තියෙන්නේ එකිනෙකට හාත්පසින් වෙනස් ස්වරූප හතරක්. එක අවස්ථාවක කොළ ඔක්කොම හැලිලා හරියට නිකම් පිච්චිච්ච කණුවක් වගේ කළු පාටට දිස් වෙනවා. තවස්ත අවස්ථාවක මල් පිපිලා රතු පාටට බොහොම මස් ඇදලි එල්ලෙනවා වගේ රතු පාටට පේනවා. තවත් අවස්ථාවක පොතු ගැලවිලා කරල් බිඳිලා ගිය තවත් අවස්ථාවක් පේනවා. ඊළඟ අවස්ථාවක මල් නැහැ, බොහොම සස්ත්‍රීකයි, බොහොම කොළපාටට අතුපතර විහිදිලා බොහොම සෙවන දෙන නුගරුකක් වගේ තත්වකින් පේනවා. ඉතින් කෑල ගහ දැකපු නැති ඒ තැනැත්තා මේ හතරවෙනි අවස්ථාවේදී කෑල ගහ දැකපු කෙනෙක්ගෙන් කෑල ගහ මොන වගේද කියලා අහුවාම ඒ තැනැත්තා කියන්නේ මේ කෑල ගහත් මේ නුග ගහක් වගේ බොහොම ලස්සනට අතුපතර විහිදිලා බොහොම හොඳ සෙවන සපයන තැනක් තමයි මේ කෑල ගහ කියන්නේ කියලා ඔන්න උත්තර දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ මේ යම්සි කෙනෙක් තමන්ගේ ඒ සංස්කාර ධර්මයන් දැක්කේ කොහොමද? ඒ දැකපු ආකාරය තමයි ප්‍රකාශ කරන්නේ. ඒකකවත් වරද්දක් නැහැ. දැන් අපි අද සාකච්ඡාවට භාජනය කරන්න හදන්නේ මේ දෙවැනි අවස්ථාව. මොකද අපි ගිය මාසෙදී කතා කළා කොහොමද මේ අපි මේ කතා කරන ධර්ම මාර්ගයේ නැත්තම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ නිවන් මාර්ගයේදී අර මුලින්ම කතා කරපු නැත්තම් මුලින්ම පිළිතුරු දීපු අර රහතන් වහන්සේ. ඒ කියන්නේ අර ස්පර්ශ ආයතනයන්ගේ 6 ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැකීම තුළින් දර්ශනය පැහැදිලි වෙන හැටි අපි ගිය මාසෙදී කතා කළා. ඒ නිසා අද මම අදහස් කළා මේ දෙවැනි රහතන් වහන්සේ උන්වහන්සේ දීපු පිළිතුර තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැකීම තුළින් කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වෙනවා කියන මාතෘකාව තමයි අද මම සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වුණේ. ඒක එතෙන්දී ඒ රහතන් වහන්සේ උත්තර දෙන්නේ යතෝකෝ ආවුසෝ භික්ඛු පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්ථගමංච යථා භූතං පජානාති එත්තවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දසනං සවිසුද්ධං හෝති. යම් අවස්ථාවක ඇවැත්නි මේ යම්සි භික්ෂුවක් මේ උපාදානස්කන්ධ පහෙහි ඇතිවීමත් නැතිවීමත් ඇත්ත ඇති සැටියෙන් දැකගත්තානම් තේරුම් ගත්තානම් එපමණකින් ඒ තේරුම් ගත්ත ඒ යෝගාවචරයාගේ දර්ශනය පැහැදිලි වෙනවා, දර්ශනය සවිසුද්ධ භාවයටපත් වෙනවා කියලා තමයි මේ උත්තර දෙන්නේ. දැන් මේ කාරණාව අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරොත් උත්සාහත් වුණොත් මොන අපි කරගෙන යන මේ භාවනාවට සෑහෙන රුකුලක් අපිට ගන්න ඉඩ තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍රවල මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විපස්සනාවට බඳුන් කළ යුතුයි කියලා අනේක වාරයක් දේශනා කරපු අවස්ථාවන් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔය සීලවන්ත සූත්‍රය ගත්තොත් එතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඨතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධතෝ ඔය විදිහට පද 11කින් සම්පින්නනාර්ථයෙන් ගත්තොත් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නැංවිය යුතුයි කියලා සරියුත් මහරහතන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේත් ඔය දේශනාවම විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. ඒ තියා ත්‍රිලක්ෂණයම තිබේවා මේ අනිත්‍ය අනිත්‍ය ස්වභාවයෙන් දැකීමම පවා මේ දර්ශනය සුවිසුද්ධ වෙන්න හේතු වෙන බව සූත්‍රවල දේශනා වෙනවා. උදාහරණයක් වශයෙන් මතක් කරනවා නම් දැන් කන්ද සංයුත්තේ එන අනිච්ච වග්ගයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක නම් කරලා තියෙනවා ඒ සූත්‍රයේ අනිච්ච සූත්‍රේ නමින්ම. ඒකෙදි කියන්නේ රූපම් භික්කවේ අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චං. දැන් අපි දන්න මේ ස්කන්ධයන් පහම බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒක මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන්නේ. එක විදිහට තියෙන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. තියෙන ස්වභාවයෙන් වෙනත් ස්වභාවයකට පත් වෙනවා. සෙල වෙන ස්වභාවයක් තියෙන්නේ. අන්‍ය ස්වභාවයකට පත්වීමක් තියෙන්නේ. වෙනස් වීමකට බඳුන් වීමක් තියෙන්නේ. විපරිණාමී අඤ්ඤතා භාවි චලාචේව විපරිණාමී අඤ්ඤතා භාවි. ඔය වගේ වචන වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපි තුමු දැන් රූපස්කන්ධයක් කියලා මේ පනවන ස්කන්ධය මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. තියෙන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එක මොහොතක්වත් ඒ ස්වභාවයේ පවතින තත්ත්වයක් නැහැ. අපි කාලයේ පැත්තෙන් හිතලා බැලුවොත් එක චිත්තක්ෂණ දෙකක්වත් ඒ විදිහටම පවතින ස්වභාවයක් නැහැ. චිත්තක්ෂණයක් තික්ෂාත්නයක් පාසා ඔක වෙනස් ස්වභාවයකටපත් වෙනවා. වේදනාස්කන්ධයත් ඒ විදිහටම ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි, වෙනස් ස්වභාවයකටපත් වෙනවා. සංඥාස්කන්ධයත් ඒ විදිහටම ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි, වෙනස් ස්වභාවයකටපත් වෙනවා. සංස්කාරස්කන්ධයත් මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි, ඒ නිසා විපරිණාමයකට වෙනස් වීමකට භාජනය වෙනවා. විඥානස්කන්ධයත් මේ විදිහට ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසාම වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම ඍජුව කෙටියෙන් කියනවා රූපං භික්ඛවේ අනිච්ඡං. මහන්නේ මේ රූපය කියන එක අනිත්‍ය වූ දෙයක්, වෙනස් වෙන දෙයක්, විපරිණාමයකට බඳුන් වෙන දෙයක්, ඇති වෙලා නැති වෙලා යන දෙයක්. අපිට පින්වත්නි, එතකොට ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළි අරගෙන අපිටත් උත්සාහවත් වුණොත් මේ රූපේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්න. එතකොට අපේ පැහැදිලි මනසකට නැත්නම් එකඟ වෙච්ච හිතකට හම්බ වෙන්නත් ඕනේ මේ වගේම දැකීමක්. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි මුලින් වැඩේ පටන් ගන්නෙ බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්. දැන් බුදුරජාන් වහන්සේ කියන ඔන්න ගිහින් බලන්න බැලුවොත් පේන්නේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. අනිත්‍ය වූ ස්වභාවයක්, උදය වය ස්වභාවයක්, සමුදය වය ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඔන්න අපිට පොඩි ඉඟියක් දෙනවා. හැබැයි අපි තුලින්ම ඔය දේ දැක ගන්න නැතුව ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොයිතරම් මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වත්, ඇති වෙනව නැති වෙනව කියලා කිව්වත්, සමුදය වය කියලා කිව්වත්, උදේ වය කියලා කිව්වත්, අපි ඒක ඇත්ත ඇති සැටියෙන් අපේ සමාහිත සිතකින් අපි ඒ දේ දැකලා නැත්තම්, දැකලා කියන්නේ සමාහිත හිතක් ඇති කරගෙන රූපස්කන්ධය වශයෙන් ගත්තොත් ඔය විශේෂයෙන්ම සතරමා ධාතුන්ගේ වෙනස් වෙන ස්වභාවය අපි දැකලා නැත්තම්, ඇතිවීම නැතිවීම ස්වභාවය අපි දැකලා නැත්තම්, උදේ වය දර්ශනයක් ඇතිලා නැත්තම්, ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ඒ කියන්නේ අපි තාමත් අර අනුන්ගෙන් ගත්ත දැනුමක තමයි ජීවත් වෙන්නේ. අපේ දැනුමක් නෙමෙයි ඒක. අපේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙමෙයි ඒක. ඒ නිසා අපි භවනාවකදී උත්සාහවත් වෙන්නේ මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනය විශ්වාස කළා අපිත් කොහොමද මේ බුදුරජාන් වහන්සේ කියන දේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ. දැන් මේ පින්වතුන් අහලා ඇත්තේ ධර්මයේ සඳහන් වෙන ගුණයක් තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා පදයක් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකෙට දේශනා කරපු ධර්මයේ තියෙන ගුණයක් වශයෙන් පෙන්ලා දෙනවා. මේ ගුණයන්, ඒ කියන්නේ මේ ධර්මය තම තමා වශයෙන්ම දැනගත යුතුයි. ප්‍රඥාවන්තයින් තම තමා වශයෙන් මේ ධර්මයේ තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි පොත්පත් බලලා බුදුරජාන් වහන්සේගෙන් අහලා, උන්වහන්සේ කියපු දේම තවත් කෙනෙක් කියනවා අහලා, අපි අපේ තුල යම් විශ්වාසයක් ඇති කරගන්නවා. සුතමේ ඥානයක් ඇති කරගන්නවා. අපි ඒකම ටිකක් හිතලා බලලා තර්කානුකූලවත් හිතා ගන්නවා. චින්තාමය ඥානයකුත් ඇති කරගන්නවා. නමුත් පින්වත්නි, අපි භාවනාමය ඥානයක් ඇති කරගන්න සූදානම් වෙනකොට අපිට පොඩ්ඩක් මේ සුතමේ ඥානය පැත්තකින් තියලා, අපේ මේ චින්තාමය ඥානයත් පැත්තකින් තියලා, බොහොම සරල මනසක්, නැවුම් මනසක් ඇති කරගෙන අපිට මේ වැඩේට බහින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි අපේ සුතමේ ඥානය ඉස්සර කරගත්තොත් මේ වැඩේ ප්‍රත්‍යක්ෂයක් කරගන්න හරිම අමාරුයි. අපි හිතමු අපි දැන් සක්මන් භාවනාවක යෙදෙනවා. සක්මන් භාවනාවේ අපි ඉතින් මුලින් වම දකුණ කියලා පටන් ගන්නවා. එතනත් ඉතින් හරි අමාරුයි කෙනෙකුට තර්ක ඥානයකින් පෙන්ලා දෙන්න. එයි මේ වම දකුණ කියලා පටන් ගන්නෙ. බැලුව බැල්මට නිකන් හරිම ලදරු ක්‍රියාවක් වගේ. මොකද අපි ඉස්කෝලේ යද්දි තොන වම දකුණ කියලා ඔය පිටණිය වටේ ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ නිස්සරවණයටත් ඇවිල්ලා ඕකද කරන්න තියෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. නමුත් පින්වත්නි, මෙතන අපේ හිතේ සාමාන්‍යයෙන් හරි කැමති සංකීර්ණ දේවල් ගැන ඔළුව යොදන්න. නමුත් අපි භාවනාවකින් කරන්නේ මේ සංකීර්ණත්වයෙන් ටිකක් ඈත් වෙලා බොහොම සරල බවකට හිත ගැනීමක්. මේ සරල බවට හිත ගන්නේ නැතුව හරි අමාරුයි මේ හිත සංසිඳව ගන්න. මේ හිත සමාධිමත් කරන්න. මේ හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්න. මොකද හිත නිරන්තරයෙන්ම අතීතය අනාගතය අල්ලගෙන කෙලවරක් නැති සිතුවිලි වල පැටලිලා සංකීර්ණ වෙලා අන්තිමට කොහෙන්ද පටන් ගත්තේ කියනවත් හිතා ගන්න බැරි විදිහට අවුල් ජාලාවක පැටලිලා තමයි අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ බඳු සෑහෙන්න වියවුල් වෙච්ච හිතක් තමයි අපි දැන් මේ භවනාවකින් හික්මවන්න හදන්නේ. ඒ නිසා අපි මුකුත් නොදන්න පුංචි දරුවෙක් වගේ අපි උත්සාහවත් වෙනවා මේ කොහොමද වම් පාදයේ පොළවේ තියෙනකොට ඒ ගැන දැනුවත් වෙන්නේ. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ගැන දැනුවත් වෙන්නේ. ආයිත් නැවතත් වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ගැන අපි දැනුවත් වෙනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට අපි ඒ ගැන දැනුවත් වෙනවා. දැන් ඕක කරනකොට අපේ හිතට පොතේ දැනුම ආවොත්, චින්තාමය ඥානයක් ඔන්න එන්න ගත්තොත් ඒක පොඩ්ඩක් පැත්තකට තියෙනවා. පැද්දකින් තියෙනවා. මොකද දැන් මේ අපි සරල ගමනක් යන්නේ. නැවුම් ගමනක් යන්නේ. අපි කලින් නොගිය ගමනක් යන්නේ. නිසා අපි විශ්වාසයෙන් යනවා දැනට පොතේ දැනුම වෙනුවට මේ ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන. මේ අපිට ඍජුව දැනෙන දැනීම ඉස්සර කරගෙන. එතකොට ඔන්න අපිට කෙනෙක් කියන ඔන්න දැන් හිත පිට යනවා. ඒ නිසා ඉතින් ඔන්න අපි උපක්‍රමයක් වශයෙන් කියන වම දකුණ කියලා ඔන්න මෙනෙහි කරන්න කියලා කියනවා. ඉතින් පාදයේ පොළවේ පතිත වෙනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ පතිත වෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. මේ ක්‍රම උපක්‍රම හරහා එතකොට අපිට පුළුවන් හිත බාහිරට දුවන ස්වභාවය පොඩ්ඩක් අඩු කළා. ඔන්න උත්සාහයෙන් මේ වම දකුණ කියන මේ සංඥාවෙම හිත පවත්වන්න අන්න අවස්ථාව ලැබෙනවා. මේකත් සෑහෙන්න වැදගත්. මොකද හිත වර්තමානයට ගන්නෙ නැතුව භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. වර්තමාන අරමුණු වල තමයි අපිට හිත පවත්වීම සඳහා උත්සාහත් වෙන්න තියෙන්නේ. මොකද අතීතයේ අනාගතයේ ඇසුරු කරමින් තමයි අපේ හිත නිරන්තරයෙන් වල්මත් වෙන්නේ. ඉතින් මේ වල්මත් වෙච්ච හිත මේ નિවරදි කරන්න, පැහැදිලි කරන්න තමයි අපි මේ වර්තමාන අරමුණක් හඳුන්ලා දෙන්නේ. අපි හිතමු දැන් මේ තැනත්තා සාර්ථක වෙනවා. එයාට පුළුවන් වෙනවා මේ වර්තමාන අරමුණේ ඔන්න හිත පවත්වන්න. එයා ඉතින් වම දකුණ කියාගෙන යනවා. දැන් හිත පිට යන්නේ නැහැ. හිත පිට ගියත් ඉක්මනටම එනවා. දැන් වම් පාදයේ ඔන්න පොළවේ ස්පර්ශ වෙනකොට ඔන්න එතන හිත පවත්වනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට එතන හිත පවත්වනවා. මේ විදිහට ඔන්න මේ කොනේ ඉඳන් එහා කොනට යන්න අවස්ථාව ලැබෙනවා. මේ මට්ටමක් කෙනෙකුට ළඟා වෙන්න පුළුවන් වුණා නම් එයාට පුළුවන් ඔන්න වම දකුණ කියන එකත් අතහැරලා දාලා පුළුවන්ද කියලා බලන්න නිශ්ශබ්ද මනසකින්. කියන්නේ ඇතුළත කතාව හැකිතාක් අඩු වෙච්ච මනසකින් මේ වම් පාදයේ පොළවේ වදිනකොට දැනෙන්නේ මොකද්ද? දකුණු පාදයේ පොළවේ වදිනකොට දැනෙන්නේ මොකද්ද? ඔය මට්ටමකට අපේ හිත සරල කරගන්න, අපේ හිත තැම්පත් කරගන්න, අපේ හිත නිදහස් කරගන්න අපිට පුළුවන් නම් අන්න තවත් හිත නැවුම් වෙනවා. තවත් හිතේ තිබිච්ච බර අඩු වෙනවා. අතීතයත් අනාගතයත් එක්ක තිබිච්ච පැටලි සහගත ගතිය අඩු වෙනවා. ඒවට ඒ වෙනුවට දැන් මේ කායික අරමුණ තුල හිත නිමග්න වෙන්න පටන් ගන්නවා. හිත ඒක රාශී වෙන්න නැත්නම් ඒකාත්මීය වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් මේ විදිහට තව තව වර්ධනය වෙන්න භවනාව වඩන්න වඩන්න අන්න එයාට තේරෙනවා මේ වචන ඕනෙත් නැහැ, හිතන්න ඕනෙත් නැහැ, භාෂාවක් පවා ඕනේ නැහැ. Tamanta ඍජුව දැනෙනවා පාදයක් පොළවේ වදිනකොට තදගති රාශියක් ඉස්මතු වෙනවා. තදගති රාශියක් තේරෙන්න ගන්නවා. උණුසුම් ගති, සිසිල් ගති, මෘදු ගති, ගොරෝසු ගති, රළු ගති මේ වගේ ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන ලක්ෂණ රාශියක් Tamanta තමන්ගේ සතියට නැත්නම් අවධානයට හසු කර ගන්න අවස්ථාව ලැබෙනවා. මේ එකම ලක්ෂණයක්වත් දැනගන්න භාෂාවක්වත් ඕනේ නැහැ. මේ තියෙන්නේ මොන ධාතුවද කියලාවත් දැනගන්න වමනාවක් නැහැ. වචනවත් අවශ්‍ය නැහැ. ඍජුවම අපේ මේ දැනුවත් භාවයට, සතිමත් භාවයට මේ කාරණා තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. දැන් පින්වත්නි මේ කාරණාව දිගට කරගෙන යනකොට දැන් මේ රූපස්කන්ධයේ මුල් කරගෙන නම් මේ තැනත්තා භවනාවක් වශයෙන් වඩන්නේ. දැන් මේ සතර මහා ධාතුන්ගේ තියෙන විවිධ ලක්ෂණ මතුවෙන්න ගන්නවා. දැන් වම් පාදයේ මතුවෙච්ච ඒ ලක්ෂණ දකුණු පාදයට යනකොට අවසానයි. අපි තුමු දැන් වම් පාදයේ ඔන්න තද ගතියක් දැනුණා. ඒක මොහොතකින් අවසන් වෙලා. දකුණු පාදයේ වදිනකොට අර වම් පාදයේ තිබිච්ච තද ගතිය නැහැ. දැන් තියෙන දකුණු පාදයේ තද ගතියක් තියෙන්නේ. ඊළඟට වම් පාදයේ නැවත පොළවේ පතිත වෙනකොට අර දකුණේ තිබිච්ච තද ගතිය නැහැ. ඒ වුණොත් දැන් තියෙන වම් පාදයේ තද ගතියක්. අපිට ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට එතන මේ තද ගතිය කියන මේ පටවි ධාතුවේ ලක්ෂණය එතනත් ඇති වෙලා නැති වෙලා යනවා. තවත් පැත්තකින් අපි හිතමු අපිට වැටහෙන්නේ වේදනාවක්. අපි හිතමු අපි වාඩි වෙලා ඉන්නවා. භාවනාවක් වඩමින් අපි වාඩි වෙලා ඉන්නකොට හිතේ යම් එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. අපි හිතමු යම් කිසි තැනක සියුම් වේදනාවක් හට අරගෙන තියෙනවා. අපි බොහොම තැම්පත් මනසකින් ඒ වේදනාවට අපේ අවධානය යොමු කළා. එතන අපේ සතිමත් වෙනවා. ඔන්න අපි එතන සතිමත් වෙද්දී ඇතැම් වෙලාවට තින් කෙනෙකුට එකපාරටම ගැඹුරක් මෙතන තේරෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපේ හිතේ තරම්ම එකඟ වෙලා නැත්තම් මේ කාරණයේ සම්බන්ධයෙන් ඒ තරම් පුහුණුවක් අපිට නැත්තම් අපේ හිත තියෙන්නේ නිකන් මතු පිට වගේ. එතකොට නිකන් වේදනාවක් තියෙනවා, මේක නිකන් ඔහේ තියෙනවා වගේ තමයි තේරෙන්නේ. නමුත් කාලයක් තිස්සේ මේ භාවනාව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න වේදනානුපස්සනාවක් වශයෙන් වඩන්න වඩන්න අන්න කෙනෙකුට තේරෙනවා මේ වේදනාව කියන එක මේ එක පදාසයක් නෙමෙයි. එහෙම නැත්නම් එක ගුලියක් නෙමෙයි. මෙතන තියෙන සියුම් සියුම් වේදනා රාශියක්. ඒ සියුම් සියුම් වේදනා රාශිය එක එක තැන්වල එක එක වෙලාවට හට ගන්නවා, ඒ වගේම නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ඔය පේන පින්ඩූපම සූත්‍රයේදී වේදනාව උපමා කරනවා හරියට බොහොම සැරට වැස්ස වහිනකොට, වතුර තියෙන තැනක බොහොම සැරට වහිනකොට වතුර බිඳුව වැටෙනවත් එක්ක, වැහි වතුර වැහි බිඳුව වැටෙනවත් එක්ක එතන එතන වැහි බිඳු රාශියක් පතිත වෙනකොට එතන එතන ඇතිලා නැතිලා යනවා. කියන්නේ දිය බබුලු ඇතිලා නැතිලා යනවා එතන එතන වැහි බිඳුවක් 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 පාසා. ඔන්න ඒ වගේ කියනවා බුදුරජාන් වහන්සේ මේ සමාහිත හිතකට මේ වේදනාව අරමුණු වෙන්නේ. අපිට මේ එක පැත්තකින් කොන්දේ අමාරුව කකුලේ අමාරුව කියලා කිව්වට අපි සමාහිත හිතක් ඇති කරගෙන සමාධිමත් හිතකින් බොහොම උපේක්ෂා සහගතව මේ වේදනාව නිරීක්ෂණය කරන්න ගියොත් ඔන්න අපිටත් හම්බෙන්නේ ඔන්න ඔයගේ දර්ශනයක්. මොකද සමාහිත හිතක් කියන්නේ සෑහෙන්න එකඟ වෙච්ච හරියට නිකන් නාභිගත කරපු විදුලි පන්දමක් වගේ හොඳට හිත නාභිගත වෙලා ඒක රාශී වෙලා දැකීමේ හැකියාවක් තියෙන මට්ටමක්. ඒ වෙලාවේදී අන්න අර බුදුරජාණන් වහන්සේ පෙන්නෝ වගේ හරිය නිකන් වැහි බින්දුව එකක් එකක් ගන්න මේ දිය බබුලු ඇතිලා නැතිලා යනවා වගේ අපි මේ වේදනාවක් කියලා කියපු දේ ධන හිසේ වේදනාවක් කියලා කියපු දේ ධන හිසත් අමතක වෙලා හුදු වේදනා රාශියක් බවට පත් වෙලා අපි බොහොම තැම්පත් මනසකින් බොහොම ඉවසිල්ලෙන් ඒ වගේම විමසලිමත්ව දැන් මේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට අන්න අර මුලින් තිබිච්ච තනි වේදනාව දැන් වේදනා රාශියක් බවට කුඩා 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 වේදනා රාශියක් බවට ඔන්න පත් වෙලා ඒ හැම එකක්මත් ඒවට ආවේනික විදිහට හැසිරෙනවා. ඒ විදිහට එතන එතන ඇතිලා නැතිලා යනවා. අපිට කිසිම පාලනයක් නැහැ. හිතන්න මේ විදිහට අපි අපේ මුළු කයේම ඇතිවෙන මේ විවිධාකාර සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා අපි නිරීක්ෂණය කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අපේ හිතේ එක්තරා අන්දමක විරාගයක් ඇති වෙනවා කියලා. මොකද අපි හිතන් ඉන්නේ පුළුවන් තරම් මට සැප විඳින්න ලැබුණොත් හොඳයි. ඒ නිසා අපේ කයට අපේ ඉඳුරන්ට සැපයක් සැප සුව වේදනාවක් පැමිණියහම අපි පුළුවන් තරම් ඒ සුව වේදනාව අත්කරගන්න තියාගන්න වැඩි කාලයක් පවත්ව ගන්න නැවත නැවත අත්විඳගන්න අපි උත්සාහත් වෙනවා. අපි තුමු අපේ කයට සිතට ඉන්ද්‍රයන්ට දුක් වේදනාවක් හටගත්තොත් අපි ඉක්මනට මේක බැහැර කරන්න ඒකෙන් පැනලා යන්න දුවලා යන්න අපි උත්සාහත් වෙනවා. නොදුක් නොසුව වේදනාවන් එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවන් ගැන අපිට කිසිම ඒ තරම් තැකීමක් නැහැ, දැනීමක් නැහැ. ඉතින් අපි ඒවා තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මේ විදිහ තත්ත්වයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා යම්සි කෙනෙක් මේ එකක හිතක් ඇති කරගෙන බොහොම මධ්‍යස්තව බොහොම ඉවසීමෙන් මේ වේදනානුපස්සනාවක් පුරුදු කරනවා නම් අන්න ඒ තැනැත්තට අවස්ථාව තියෙනවා මේ කය පුරා ඇතිවෙන විවිධාකාර වේදනාවන්, සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා සහගත වේදනාවන් මේ එකක්වත් අපේ පාලනයෙන් තොරයි. කොයි වෙලාවේ සැප වේදනාවක් ඇති වෙනවාද කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. ඒ හටගත්ත සැප වේදනාවත් කොයි වෙලාවද අපිව අතහැරලා යන්නේ කියලා, කොයි වෙලාවද ඒ තියෙන ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකට පත් වෙන්නේ කියලා කිසිසේත්ම කියන්න අමාරුයි. කලින් කියන්න අමාරුයි. ඒ සැප වේදනාව හැසිරෙන්නේ එයාටම ආවේනික විදිහට. අපි දුමු ඔන්න අපි දුක් වේදනාවක් නිරීක්ෂණය කරනවා. මුලදී ටිකක් අමාරුයි. නමුත් කෙනෙක් බොහොම උත්සාහවත්ව නොපසුබටව මේ සඳහා උත්සාහවත් වුණොත් අන්න එයාටත් තේරෙනවා මේ හිතපු තරම් යකා කලු නෑ කියලා. ඒ කියන්නේ මේ දුක් වේදනාවක් පවා බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කිරීමේ ශක්තිය අපි සතුව තියෙනවා. මුලින් අපේ තියෙන නොවිසිලිමත් බව නිසාම අපි ඒකට ඒ තරම් ප්‍රියභාවයක් නැහැ. නමුත් ටිකක් අදිෂ්ඨානශීලීව නොපසුබස්නා වීරෙන් කෙනෙක් ඉදිරිපත් වුණොත් මේ දුක් වේදනාවක් පවා නිරීක්ෂණය කරන්න බොහොම සමාහිත හිතකින් ඒක නිරීක්ෂණය කරනකොට එයාට තේරෙන්නේ මේ දුක් වේදනාවත් අර වගේ එක ගුලියක් නෙමෙයි, මේවැ තියෙන්නේ රාශියක්. පුංචි පුංචි දුක් වේදනා රාශියක් ඒ තැන්වල ඇතිලා නැතිලා යනවා. ඉතින් ඒකෙත් නෑ කිසිම පාලනයක්. කොයි වෙලාවද හටගන්නේ, කොයි වෙලාවද නිරුද්ධ වෙන්නේ, කොයි වෙලාවේ වෙනත් තැනකටද මාරු වෙන්නේ කියලා අපිට නිශ්චිතවම කියන්න බෑ. ඒ වගේම උපේක්ෂා වේදනා වුණොත් ඒවා ගැනත් අපිට කල් ඇතුව හරි අමාරුයි කියන්න. ඒවා මේ තුන් වර්ගයේම එතකොට අපිට උමනා විදිහට නෙමෙයි හැසිරෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරතෝ චිත්තං විරජ්ජති. යම්ස කෙනෙක් මේ විදිහට මේ වේදනාවන්ගේ වේදනාවන් අනුව බලමින් වාසය කරනවා නම් තවත් වචනින් කියනවා වේදනානුපස්සී යනාවේ වේදනව අන්න හිතේ එක්තරා අන්දමක විරංජනයක් මේ වේදනාවන් ගැන ඒ තරම්ම ඇලෙන ගැලෙන ස්වභාවයෙන් ඈත්වීමක් මගේ කියාගන්න යන්නේ නැති ස්වභාවයක් දැඩිව ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයක් උපාදාන කරන්නේ නැති ස්වභාවයක් ඔන්න ටික ටික ඇති වෙන්න පටන් ගන්නවා. මේක මේ දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න හිතේ ඇති වෙන පරිවර්තනයක්. මොකද තමන් තුළම ප්‍රඥාවක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ නිරීක්ෂණය හරහායි. නිරීක්ෂණය කරන්න නම් අපිට සමාධිමත් හිතක්, සමාහිත හිතක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ධානාපාන සතියකින්, පිම්බීම හැකිලිම භාවනාවකින් මේ කොයි ක්‍රමයකින් හරි කමන්නේ. අපි අපේ හිතේ යම් සමාධියක් දිනු කරගෙන මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න පටන් ගත්තා නම් බොහොම තැම්පත් මනසකින්, ඉවසලිවන්තව ඇතුලේ කතාව නතර කරගෙන පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බොහොම නැවුම්ව මේවෙන් ඉගෙන ගැනීමේ පරමාර්ථයෙන් අපි මේවා නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් ඔන්න මේ නිරීක්ෂණය හරහා ඇතුළත ප්‍රඥාවක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ කාරණාව බුදුන් වහන්සේ මතක් කරනවා. දැන් අපි තවත් පැත්තකින් විස්තර කරනවා නම් පින්වත් අපේ හිත බුදුන් වහන්සේ කියනවා මේ රූපයක් අරමුණු කරගෙන තමයි පවතින්නේ. එමත් නැත්නම් වේදනාවක් අරමුණු කරගෙන තමයි පවතින්නේ. එමත් නැත්නම් සංඥාවක් අරමුණු කරගෙන තමයි පවතින්නේ. එමත් නැත්නම් සංස්කාරයක් අරමුණු කරගෙන තමයි පවතින්නේ. වෙනත් වචන වලින් කියනවා නම් රූපයක් ග්‍රහණය කරගෙන විඥාන පහළ වෙනවා. වේදනාවක් ග්‍රහණය කරගෙන විඥාන පහළ වෙනවා. සංඥාවන් ග්‍රහණය කරගෙන විඥාන පහළ වෙනවා. සංස්කාරයන් ග්‍රහණය කරගෙන විඥාන පහළ වෙනවා. තෙන් එකාතකින් බැලුවාම එතකොට මේ වේදනානුපස්සනාව හරහා මොකද්ද වෙලා තියෙන්නේ? ටික ටික අර වේදනා පැත්ත ගැන විතරක් අපි සැලකුවොත් වේදනාවන් ග්‍රහණය කරගන්නා ස්වභාවය ඔන්න දැන් අඩු වෙලා. අපේ හිතේ තියෙන්නේ එක්ක රූප ග්‍රහණය කරගන්නවා. එක්ක වේදනා ග්‍රහණය කරගන්නවා. එක්ක සංඥා ග්‍රහණය කරගන්නවා. එක්ක සංස්කාර ග්‍රහණය කරගන්නවා. තව ටිකක් තේරෙන වචන වලින් කිව්වොත් දැන් අපි රූප කියලා කිව්වහම එතම් කෙනෙකුට ඉතින් ඕක ඒක පාටම තේරෙන්නේ අපි හිතමු අපිට පේනවා විවිධාකාර දර්ශන. දිය ඇලි මම්මාවත් ඉතින් කැමති කැමති දේවල් ගැහනු පිරිමි ඔය සියලු දේ පේනවා. ඒවා අපි ග්‍රහණය කරගන්නවා. ඒවා ඇවිල්ලා මේ සතර මහා ධාතුන්ම ඒකරාශී වීමෙන් සිද්ධ වෙන නිරූපණයක්. ඉතින් අපි මේ පඨවි ධාතුවට ඇලීමක්වත් ආපෝ ධාතුවට ඇලීමක්වත් කියලා කිව්වහම ඉතින් තේරෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා මේ සතර මහා ධාතුයෙන් නිර්මිත යම්කිසි සම්මුති මට්ටමේ තියෙන දේවල් ගැන හිතලා බැලුවොත් මේවට නම් අපේ හිත ග්‍රහණය වෙනවා. අපි හිතමු ලස්සන දර්ශනයක්, චිත්‍ර දර්ශනයක්. ඉතින් මේක කොහොමත් අපේ හිත ග්‍රහණය කරනවා. අපි හිතමු ඊටාම අපි කැමති සද්දයක්, සංගීතයක්, ගීතයක්. මේක අපේ හිත ග්‍රහණය කරගන්නවා. ඒ වගේමයි අපි කැමති සුවඳක් අපේ හිත ග්‍රහණය කරගන්නවා. ඔන්න එතන විඥානය බැස ගන්නවා. ඒ වගේමයි අපි කැමති රසයක් අපිට බොහොම ප්‍රණීත ආහාරයක්. අපි බොහොම ලැබියාවෙන් ඒක වළඳනවා නම් මේක මේ ආහාරයට ගන්නවා නම් ඔන්න එතන අපේ හිත විඥානය බැස ගන්නවා. ඒ වගේම අපි කැමති යම්කිසි ස්පර්ශයක් අපි ආස්වාදේ කරනකොට අන්නේ අපේ හිත බොහොම වමනාවෙන් රාගෙන් ලෝභෙන් ඒ අරමුණ තුල බැස ගන්නවා. විඥානය බැස ගන්නවා. එනිසා මේ බුදුරජාන් වහන්සේ එක්තරා සූත්‍රයක මේ සූත්‍රය හම් වෙනවා කන්ද සංයුක්තයේ උපය සූත්‍රේ නමින්. බුදුරජාන් වහන්සේ කියනවා යම්පිසි කෙනෙක් කියනවා නම් මේ රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයකින් තොරව මේ විඥානයේ පැවැත්මක් නැත්නම් විඥානයේ බැස ගැනීමක් වර්ධණයට පැමිණීමක් ඉපදීමක් නැතිවීමක් පණවන්න පුළුවන් කියලා එහෙම දෙයක් වෙන්න බෑ කියන්නේ. ඒ කියන්නේ විඥානයක් හොඳට බැස ගන්න නම් ස්ථාපිත වෙන්න නම් තහවුරු වෙන්න නම් අනිවාර්යෙන් එක්ක රූපයක් ග්‍රහණය කරන්න ඕනේ. එක්ක වේදනාවක් ග්‍රහණය කරන්න ඕනේ. එක්ක සංඥාවක් ග්‍රහණය කරන්න ඕනේ. එක්ක සංස්කාරයක් ග්‍රහණය කරන්න ඕනේ. අපි ටිකක් ධර්මදේශනාව සරල කර ගැනීම සඳහා අපි වේදනානුපස්සනාවේ ඔස්සේ ගිය නිසා අපි මේ කාරණාව වේදනානුපස්සනාවෙන් විස්තර කරන්න ගත්තොත් දැන් පින්වත්නි අපි හිතමු එතකොට අපි අර වගේ දැන් අපි වේදනානුපස්සනාවක නිරත වෙනවා. අපි මුලින් ටිකක් හදාගත්තා අපේ හිතේ එකඟ බවක්, සමාහිත බවක්, සමාධියක් හදාගත්තා. ඔන්න දැන් අපි පටන් ගත්තා මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න. දැන් මේ වෙලාවේදී අපි හිතමු ඔන්න දුක් වේදනාවක් තියෙන්නේ. මේ හිත හොඳට නිරීක්ෂණය කරනවා දැන් මේ දුක් වේදනාව. දුක් වේදනාවට මොකද වෙන්නේ? ඔන්න ඊළඟට අපි සැප වේදනාවක් හට අර ගන්නවා. අපි ඒකත් හරියට නිකන් අනුන්ගේ වේදනාවක් දිහා බලනවා වගේ අපි ඒකත් හොඳින් නිරීක්ෂණය කරනවා. අපි තමු තවත් තැනක උපේක්ෂා වේදනාවක් හට අරගෙන අපි ඒකත් නිරීක්ෂණය කරනවා. මේ විදිහට වේදනාවන් බලමින් ජීවත් වෙනවා නම්, වේදනාවන් බලමින් අපි වාසය කරනවා නම්, හොඳින් නිරීක්ෂණය කරමින් වාසය කරනවා නම්, අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ වේදනාවන් ගැන අර කලින් තිබුණ තරම් ඇලීමක්, ගැලීමක්, ග්‍රහණය කිරීමක්, උපාදාන කිරීමක්, දැඩිව ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැලු. ඒක මේ කාලයත් එක්ක, මේ ප්‍රතිපත්ති මාර්ගයේ යෙදීමත් එක්ක, භාවනාවේ යෙදීමත් එක්ක ලැබෙන ප්‍රතිඵලයක්. ඉතින් මෙතන ඉන්නවා සෑහෙන පිරිසක් මේ භාවනා ක්‍රම පුහුණු වෙන. ඉතින් මේ පින්වතුන්ටම මේවා ගැන අත්දැකීම් ඇති. තමන්ට එකපාරට මේ දේ නොවැටුණාට මාස 6ක් අවුරුද්දක් විතර මේ භාවනාව වඩනවා නම් ඒ අයට තේරෙනවා මේ ඉස්සර තරම් මේ වේදනාවක් ඇති වුණා කියලා ඕක ගැන ඒ තරම්ම ග්‍රහණය කරන්නවත් මට මෙන්න මෙහෙම එකක් ඇති වුණා කියලා අනිත් අයට විස්තර කළා කියන්නවත් ඒ ගැන නැවත නැවත හිත හිතා ඉන්නවත් ඒ ගැන කතන්දර ගොතකතා ප්‍රපංච කර කර ඉන්නවත් අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒ යෝගාවචරයට තේරලා තියෙනවා කොයි තරම් සැප වේදනාවක් වුණත් ඒක ඇති වෙලා නැති වෙලා යනවා. කොයි තරම් දුක් වේදනාවක් වුණත් ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. කොයි තරම් උපේක්ෂා සහගත වේදනාවක් වුණත් ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. අන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය, සමුදය වය ස්වභාවය කෙනෙකුට තේරෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියන්න වගේ අර කලින් තරම් තිබිච්ච ග්‍රහණය කරන ස්වභාවය, අල්ල ගන්න ස්වභාවය අඩු වෙලා යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ වේදනා උපයංවා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය වේදනා රම්මණං වේදනා පතිත්තං. දැන් අර මං කියපු ටිකම බුද්ධ වචනේ මතක් කරොත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ වේදනාවන් වලට ලං වෙලා වේදනාවන් ග්‍රහණය කරගෙන තමයි මේ හිත පවතින්නේ. විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය වේදනා රම්මණං වේදනා පතිත්තං. වේදනාවක් අරමුණු කරගෙන වේදනා තුල බැසගෙන මේ විදිහටම රූප ගැන කියනවා, මේ විදිහටම සංඥා ගැන කියනවා, මේ විදිහටම සංස්කාර ගැනත් කියනවා. මම දැන් විස්තර කරගෙන යන්නේ වේදනා ගැන නිසා මම වේදනාවන් වලට අදාළ ටික විතරක් මෙතෙන්දී පැහැදිලි කරන්නම්. මේ පින්වතුන් හිතාගන්න මේ ආකාරයෙන්ම මේ අනුසාරයෙන්ම අනිකුත් ස්කන්ධ තුන ගැනත් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ විඥානයක් බැසගන්නේ එතකොට එක්ක රූපයක් මත, එක්ක වේදනාවක් මත, එක්ක සංඥාවක් මත, එක්ක සංස්කාරයක් මත. දැන් මේ විදිහට වේදනානුපස්සනාවක යෙදෙනකොට අර බුද්ධ වචනේ මතක් කරගත්තොත් වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති. අන්න හිතේ ඇති වෙන යම් විරංජනෙ වෙච්ච ස්වභාවයක්. විරංජනෙ වෙච්ච ස්වභාවයක් කියන්නේ අපි හිතමු දැන් ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා දියසායන් වලින්. දැන් ඒකේ ලස්සනට රූප පේනවා, රේඛා චිත්‍රයක් හොඳට ඒ දේවල් දැర్శණය වෙනවා. ඉතින් අපිත් බොහොම ලස්සනට ඉතින් මේ රූපේ රස විඳින්න අපිට අවස්ථාව තියෙනවා. අපි කැමැතිම දේවල් ඒකේ තියෙනවා නම් අපි ඉතින් ඒක මිලදී අරගෙන අපේ ගෙදරත් ඔන්න එල්ල ගන්නවා. ඒ තරමටදී ඔන්න මේ දියසායන් චිත්‍රය ලස්සනයි. අපි තමු යම්කිසි හේතුවක් නිසා ඕකට වැහි වතුර වැක්කිරලා හරි නැත්තම් මොකක් හරි අත්තරද්දකින් වතුර බාල්දයක් හරි මේකට වැදුනා නම් අන්න අර තිබිච්ච දියසායන් රේඛා ටික ඔක්කොම මැකිලා යනවා. නිකන් බොඳ වෙලා යනවා. දැන් පින්වත්නි අර තියෙන්නේ ඒ චිත්‍රයේ තිබිච්ච ලස්සන, ඒ රාගයේ දනවන ස්වභාවය අන්න මැකිලා ගිහිල්ලා විරංජනේ වෙලා කියලා කියනවා. අන්න මේ වගේ ස්වභාවයක් තමයි දැන් අපි මේ වේදනාවන්ගේ වේදනාව අනුව බලමින් වාසය කරනකොට සිද්ධ වෙන්නේ. කලින් තරම් අන්න වේදනාව ග්‍රහණය කරන්නේ ඒ වෙනුවට දැන් වේදනාව ගැන තියෙන පොඩි මධ්‍යස්ත භාවයක්. වේදනාවෙන් ඈත් වෙලා වේදනාව නිරීක්ෂණය කරන්න පුළුවන්. කයේ වේදනාව තිබුණට තමන් ඒ වේදනාව ග්‍රහණය කරගෙන නැහැ. මගේ වේදනාවක් නෙමෙයි. හුදු වේදනාවක් පමණයි. ඒක දැනෙන්නේ ටිකක් ඈතින් තියෙනවා වගේ. සැප වේදනාවක් දැනුණත් ඔන්න ඒක ග්‍රහණය කරගෙන නැහැ. දුක් වේදනාවක් දැනුණත් ග්‍රහණය කරගෙන නැහැ. නොදුක් නොසුව වේදනාවක් දැනුණත් ඒකත් ග්‍රහණය කරගෙන නැහැ. ඔන්න කෙනෙකුට වේදනානුපස්සනාවේ නිරත වීමේ ආනිසංසයක් වශයෙන් මොන වේදනාවක් දැනුණත් ඒක නිකන් අනුන්ගේ වේදනාවක් දිහා බලනවා වගේ බැලීමේ ශක්තියක් ඔන්න ලැබිලා. මෙහෙම කරගෙන කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ටික ටික වේදනාවන් ගැන තිබිච්ච රාගය, වේදනා ගැන තිබිච්ච ඒ දැඩිව කරන ග්‍රහණය අල්ලගන්න ස්වභාවය ටික ටික දැන් අඩු වෙලා යනවා. දැන් ටික ටික මෙහෙම රාගය ප්‍රහාණය වෙලා අඩු වෙලා ත්‍රිලක්ෂණය ටික ටික වැටහිලා යන අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියනවා යම් අවස්ථාවක මේ හිත මේ වේදනාව වේදනාවේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මිදුනොත් දැන් මොකද්ද වෙන්නේ? බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ උපේ සූත්‍රයේදී ඒ කාරණාව ඉදිරිපත් කරනවා. උන්වහන්සේ කියනවා වේදනා ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්ස පහනා වොච්චිච්චතාරම්මනං පතිත්තා විඥානස්ස නොහෝති. ඔන්න මේ සිද්ධාන්තයක් වශයෙන් මෙතන සිද්ධ වෙන දේ බුද්ධ වචනෙන් මතු කරලා ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී අපිට මුළු ලෝකෙම අමතකයි. හිතන්න මේ බඳු අවස්ථාවක්. දැන් හොඳට සමාධිමත් වෙලා අපි කයේ හටගත්ත යම්කිසි වේදනා ස්වභාවයක් නිරීක්ෂණය කරමින් ඉන්නේ. දැන් අපි කොහෙද ඉන්නේ කියලාවත් අපිට මතක නැහැ. අපි කවුද කියලාවත් අපිට මතක නැහැ. දැන් අපේ මුළු ලෝකෙම තියෙන වේදනාවක් විතරයි. ඒ වේදනාවක් දැන් ඇති වෙලා නැති වෙලා යනවා. ආයෙත් තව තැනක ඇති වෙලා නැති වෙලා යනවා. තවත් තැනක ඇති වෙලා නැති වෙලා යනවා. අපි බොහොම සමාහිතව බොහොම නිශ්ශබ්ද මනසකින් මේක බලාගෙන ඉන්නවා. යම් අවස්ථාවක අපේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරා ගියා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ වේදනාව ගැන අර තිබිච්ච ග්‍රහණය කරන ස්වභාවය දුරු වෙනවා. වොච්චිදතාරම්මණං කියන්නේ දැන් අර තිබිච්ච ආරම්මණය කඩලා යනවා. මේ පිංගුතුන මතක ඇති මම මතක් කළා එක්ක මේ විඥානය රූපයක ග්‍රහණය කරන්න ඕනේ. රූපයක් ග්‍රහණය කරන්න ඕනේ. එක්ක වේදනාවක් ග්‍රහණය කරන්න ඕනේ. එක්ක සංඥාවක් ග්‍රහණය කරන්න ඕනේ. එක්ක සංස්කාරයක් ග්‍රහණය කරන්න ඕන. දැන් මේ අවස්ථාවේදී සම්පූර්ණ චිත්ත ශක්තිය හිතේ ඒකාග්‍රතාවය නිසා දැන් මේ අවස්ථාවේදී හිත ග්‍රහණය කළ තුනේ අර වේදනාව පමණයි. හිතන්න එහෙම. දැන් මේ වේදනාව හොඳින් නිරීක්ෂණය කරගෙන යනවා. එක වේදනාවක්වත් මගහැරෙන්න දෙන්නේ නැතුව හොඳට එතන සතිමත් වෙමින් ඒ වේදනාව ගැන සතිමත් වෙමින් ඔන්න කරගෙන යනවා. කරගෙන යද්දී යම් අවස්ථාවක මේ ටික ටික දැන් අර හිත වේදනාවෙන් අයින් වෙවි ඇවිල්ලා ඒ ගැන තිබිච්ච කැමැත්ත අඩු වෙවි ඇවිල්ලා යම් අවස්ථාවක ඔන්න විඥාණයට බැස ගන්න තිබිච්ච ස්වභාවය අරමුණු කරන් ඉන්න ස්වභාවය නැති වෙලා වොච්චිත දාරම්මණන් කියලා මේ අරමුණ කඩලා යනවා. හිතට තිබිච්ච පදනම බිඳිලා යනවා. බිඳිලා යාමේ ස්වභාවයක් වශයෙන් නැත්නම් බිඳිලා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න බුදුරජාණන් වහන්සේ කියන පතිත්තා විඥානස්ස නොහෝති. දැන් විඥාණයට බැස ගන්න දැන් තැනක් නැහැ. පතිත්තිත විඥානයක් කියලා මේ බැසගත්ත විඥානයක් දැන් නැහැ. තං අපතිත්තිතං විඥානං අවිරුල්හං අනබිසංකච්ච විමුත්තං. දැන් ඔන්න ඊට පස්සේ වෙන සිද්ධි ධාමයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් බැසගත්තු විඥානයක් නැහැ. බැසගත්තු විඥානයක් නැති නිසා ඒකේ වර්ධනය වීමක් නැහැ. අවිරුල්හං අනබිසංකච්ච. දැන් ඒක එඳා සකස් කරන්නත් දෙයක්ුත් නැහැ. ඒ නිසා විමුත්තං ඔන්න එක්තරා අන්දමකින් මිදීමක්, නිදහස් වීමක් සිද්ධ වෙනවා. විමුත්තත්තා තිතං අරමුණෙන් නිදහස් වුණා නම් බුදුරජාණන් වහන්සේ කියන ඔන්න හිත නිකන් නතර වුණා. තිතත්තා සන්තුෂ්තං. හැබැයි මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ මේ විදිහට දැන් මේ බොහොම ප්‍රබලව විස්තර කරාට යෝගාවචරයෙකුට එක පාරට මෙතින් මේ தত্ত্বට එන්න අමාරුයි. එයා මේක පුහුණු කළා. දැන් මේ වගේ අරමුණ එක පාරට ගෙහිලා ගියාම එයා නිකන් තිගැස්මක් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එයාට ඉන්න තැනක් නැති වුණා වගේ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ තාක් අරමුණු සහිතව ගමන් කරපු හිතට ඔන්න දැන් අරමුණු රහිත වීම නිසා අන්ධ මන්ද වෙච්ච ස්වභාවයක් ඔන්න හට ගන්නවා. නමුත් මේක බුදුරජාන් වහන්සේ කලින් කියලා තියෙන නිසා මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. සූදානම් ශරීරයෙන් යන්න කියලා ඔන්න බුදුරජාන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙන නිසා ඔන්න අපි බුද්ධ වචනයට ගරු කළා. ශ්‍රද්ධාවෙන් ටිකක් හිතේ ධෛර්යයත් ඇති කරගෙන නිර්භීතව ඔන්න වැඩේ නැවතත් කරනවා. ඉතින් ආයෙත් යනවා. ටික ඔන්න ලං කළා. ඒ තත්තර කරගෙන යනවා. ආයෙත් කඩලා යනවා. කල්ල ගියාම හැබැයි අර කිව්වත් වගේ මුලින් ටිකක් හිතේ බය දනවනවා. හිත වික්ෂිප්ත වෙන්නත් පුළුවන්. මොකක්ද උනේ කියලා තේරෙන්නෙත් නැහැ. නිකන් ලෝකේ අනිත් පැත්ත හැරුණා වගේ බිමට කඩම් පාත් වුණා වගේ ඔන්න වෙන්න ඉඩ තියෙනවා. හැබැයි දැන් බුද්ධ වචනේ විස්තර කළා මේ බුද්ධ වචනයට ගරු කළා ශ්‍රද්ධාවන් ඇති කළා නැවතත් වැඩේ කරගෙන යනවා. මෙහෙම කරන්න පින්වත්නි යම්සි කෙනෙක් තේරුම් ගන්නවා මේ දේ කරන්න පුළුවන් දෙයක්. මේ දේ මම පුහුණුවෙන් ළඟා විය හැකි දෙයක්. මේ දේ මම විපස්සනාවක් වශයෙන් මේ විදිහට හොඳින් මේ වේදනාව නිරීක්ෂණය කර කර ගියොත් යම් මොහුකුරාගේ අවස්ථාවකදී මේ වේදනාවෙන් හිත ගිලිහෙනවා. ගිලිහුණා නම් ඔන්න ඊට පස්සේ හිතට නැතනම් අරමුණු කරන්න තැනක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපි කියනවා මේ අරමුණු සහිත සතිය අරමුණු රහිත සතියේ මට්ටමකටපත් වෙනවා. මේ තාක් අපි සතිමත් වුණා අරමුණු සහිතව. දැන් ඔන්න අරමුණු රහිත තත්ත්වයකට ඔන්න හිතපත් වෙනවා. පතිත්ත්‍ිත විඥානයක් වෙනුවට අපපතිත්ත්‍ිත විඥාන මට්ටමක් ඔන්න පටන් ගන්නවා. ඉතින් මේ දේ දිගින් දිගට කරන්න අන්න කෙනෙකුට පුළුවන් වෙනවා මේ තත්ත්වේ ඔන්න හිත පවත්වන්න. විනාඩියක් පවත්වනවා, විනාඩි දෙකක් පවත්වනවා, විනාඩි තුනක් පවත්වනවා, විනාඩි පහක් පවත්වනවා, විනාඩි 10ක් පවත්වනවා, විනාඩි 15ක් පවත්වනවා. ඔන්න ටික මෙන්න මේ තත්ත්වේ අරමුණු රහිත සතියේ අපපතිත්ත්‍ිත විඥාන මට්ටමක රූපයක් ග්‍රහණය නොකරන, වේදනාවක් ග්‍රහණය නොකරන, සංඥාවක් ග්‍රහණය නොකරන, සංස්කාරයක් ග්‍රහණය නොකරන විඥාන මට්ටමක ඔන්න පවත්වනවා. මෙහෙම පවත්වන්න කෙනෙක්ගේ සිත තුළ ප්‍රඥාවක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙන්න ගන්නවා තවත් බුද්ධ වචනයක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනිමිත්තා. මහන්නේ මේ නිමිති සහිතව තමයි යම් තාක් අකුසල ධර්මයන් පහළ වෙනවා නම් පහළ වෙන්නේ. පාපී අකුසල ධර්ම පහළ වෙනවා නම් පහළ වෙන්නේ නිමිති සහිතව. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනාරම්මනා. මහන්නේ මේ යම් තාක් පාපක අකුසල ධර්ම පහළ වෙනවා නම් ඒවා පහළ වෙන්නේ අරමුණු සහිතව. අරමුණු රහිතව නම් අකුසල ධර්මයන් පහළ වෙන්න හැකියාවක් නැහැ. අන්න බුදුන් වහන්සේ මතක් කරනවා. මේක එනවා අංගුතර නිකාය සනිමිත්ත වග්ගේ. මේ බුද්ධ වචනයට අනුව අපිට තේරෙනවා, එතකොට අපේ හිතේ යම් අවස්ථාවක මේ අරමුණු ග්‍රහණය කරන ස්වභාවයක් නැත්තම්, එතන තියෙන්නේ සම්පූර්ණ සුපරිශුද්ධ වූ එකකින් බලනවා නම් කුසල් ස්වභාවයක්. මොකද එතන අකුසලයට කිසිසේත්ම ඉඳුරාම ඉඩක් නැහැ. ඒ අනුව එතකොට කෙනෙක් උත්සාහ කරන බැරිද මට මේ తত্ত্বය තව පැය නඩි 15ක් පවත්වන්න. නඩි 20ක් පවත්වන්න. පැය භාගයක් පවත්වන්න. නඩි 45ක් පවත්වන්න. ඔන්න පවත්වන්න එක පැත්තකින් එයාගේ හිතේ අර තිබිච්ච විවිධත්වයට ඇලුම් කරන ස්වභාවය ටික ටික අඩු වෙන්න ගන්නවා. හැබැයි මුලදී ඉතාලම කම්මැලි බොහෝම ඒකාකාරී බවක් හැටියට තමන් තේරුම් ගන්නවා. මොකද අපේ හිත හරිම කැමති විවිධත්වයට. අරමුණෙන් අරමුණට පැනපැන යන්න තමයි අපේ හිත කැමති. දැන් මේ අවස්ථාවේදී අරමුණෙන් අරමුණට යෑම තියා අරමුණක්වත් නැහැ. ඉතින් මේ தත්ත්වය කෙනෙක් හඳුනගන්නේ ඉතාම කම්මැලි, ඉතාම ඒකාකාරී. එපා වෙන ගතියක් තමයි මුලින්ම තේරෙන්නේ. කෙනෙක් උත්සාහයෙන් මේ කඩයිම පැනගත්තොත් අන්න එයාගේ හිතේ ප්‍රඥාවක් වර්ධනය වෙලා අන්න බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ මට්ටමට එනවා. බුදුන් වහන්සේ කියනවා කෙනෙක් මේ විදිහට වර්ධනය කළා නම් තං අපපතිත්තං විඥානං අවිරුල්ලහං අනිබිසංකච්ච විමුත්තං විමුත්තත්තා ඨිතං. මේ අරමුණු ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මිදුණා, විමුක්ත වුණා, නිදහස් වුණා. නිදහස් වීම තුල තියෙන්නේ පැවැත්මක්, නැත්තං නතර වීමක්. ඨිතත්තා සන්තුසිතං. ඒකට ටිකක් අමාරුයි තේරුම් ගන්න. මේ නතර වෙච්ච හිත බුදුරජාණන් වහන්සේ කියනවා සතුටු සහගතයි. තෘප්තිමත්. දැන් පින්වත්නි අපේ හිත අතෘප්තිමත් වෙන්නේ මොකද? දැන් අපි තුල තෘප්තිමත් භාවයක් නැත්තම් අපි තුල හැමතිස්සෙම තියෙන ඌනත්වයක් නම් කොච්චර ලැබුණත් මදි නම් අපේ හිත නිරන්තරයෙන්ම එළියටම දුවනවා. මොකද ඇතුලේ තෘප්තිමත් බවක් නැහැ. කොච්චර ලැබුණත් මදි. සන්තුට්ටියක් නැහැ. ලද දෙයින් සතුට වෙලා නැහැ. එහෙමනම් අපේ හිත ඇතුලේ නතර වෙන්නේ නැහැ. ඒ වෙනුවට හිත කෙලවරක් නැතුව එළියටම යනවා. එළියේ විවිධ අරමුණු ඔස්සේ යනවා. එක්ක රූප අරමුණු ඔස්සේ යනවා, නැත්නම් සද්ද අරමුණු ඔස්සේ යනවා, නැත්නම් ගඳ අරමුණු ඔස්සේ යනවා, සුවඳ අරමුණු ඔස්සේ යනවා, ස්පර්ශ අරමුණු ඔස්සේ යනවා. එහෙම නැත්නම් අපි හිත හිතා ඉන්නවා. මේ විදිහට මේ බාහිරටම හිත දුවනවා. මොකද ඇතුළත සතුටක් නැහැ. ඇතුළත තෘප්තිමත් භාවයක් නැහැ. ඇතුළත ඇතිවීමක් නැහැ. ඇතුළේ තියෙන ඌනත් භාවයක්. ඒකයි අර තවත් වෙනක සඳහන් වෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. බුදුරජාණන් වහන්සේ කියන මේ සාමාන්‍ය ලෞකික මිනිස්සයෝ කිසිසේත්ම තෘප්තිමත් භාවයට පැමිණෙන්නේ නැහැ. හැමතිස්සෙම තියෙන මදිකමක්, ඌනත්වයක්, අතෘප්තිකර භාවයක් තියෙන. ඒ නිසාම තණ්හාවට දාස වෙලා. දෙම්පින්වත් මේ භාවනාවකින් පෙන්වන්නේ මෙතන බුදුරජාන් වහන්සේ ඒකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්තක්. මේ තනත්තාගේ හිතේ දැන් පොඩි වෙලාවකට හෝ දැන් මේ රාගය ප්‍රහීන වෙලා තණ්හාව ෂය වෙලා හැබැයි කෙටි කාලීනව වෙන්න පුළුවන්. මේ කෙටි කාලයකට දැන් මේ රාගය ෂය වෙලා නැත්තම් තණ්හාව ෂය වෙලා අඩු වෙලා ඒ අඩුවීම නිසාම අන්න හිත එළියේ යන ගතිය, එළියට පණින ගතිය, එළියේ අරමුණු සොයන ගතිය වෙනුවට ඔන්න ඇතුලේ නතර වෙලා ඇතුළතම තෘප්තිමත් වෙලා විමුත්තත්තා තිතං තිතත්තා සන්තුසිතං සන්තුසිතත්තා න පරිතස්සති. දැන් ඇතුළත සතුට වීමක් නම් තියෙන්නේ, ඇතුළත තියෙන පූර්ණ තෘප්තිමත් භාවයක් නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඇතුලේ කිසි දෙවිල්ලක් නැහැ. ඇතුලේ කිසි පරිලාහයක් නැහැ. දැවෙන ගතියක් නැහැ. ඇතුලේ තියෙන නිවීමක්, සැනසීමක්, සංසිඳීමක්. අපරිතස්සං පච්චත්තං ඒව පරිනිබ්බායති. එහෙනම් වර්තමාන වශයෙන්ම ඒ හිත නිවෙනවා. වර්තමාන වශයෙන්ම ඒ හිත තැම්පත් වෙනවා. සැනසීමකටපත් වෙනවා. එතකොට පින්වත්නි අර රහතන් වහන්සේ විස්තර කළා තියෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකින් උන්වහන්සේ මේ ඇත්ත ඇති සැටියෙන් දැක්ක බව. මොකද අපි දැන් මේ ධර්මදේශනාවදී මම පහසුව තකා පාවිච්චි කළේ වේදනාව. නැත්නම් වේදනා ස්කන්ධය. එතකොට රූප ස්කන්ධය හරහත්, සංඥා ස්කන්ධය හරහත්, සංස්කාර ස්කන්ධය හරහත්, විඥාන ස්කන්ධය හරහත් මේ විදිහටම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ මේ කරපු විග්‍රහය අනිත් ස්කන්ධයන් හරහත් විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ පින්තුන්ට මේ අනුසාරයෙන් හිතා ගන්නයි තියෙන්නේ. එතකොට අර රහතන් වහන්සේගේ ඒ කතාව සම්පූර්ණ ඇත්තක්. මොකද උන්වහන්සේ තමන් වහන්සේගේ හිත ක්‍රමක්‍රමයෙන් කෙලෙසුන්ගෙන් මුදාගෙන තියෙන්නේ මෙන්න මේ ක්‍රම පිළිවෙලට. අපි ගිය මාසේ කතා කරේ වෙනත් ක්‍රමයකට. නමුත් මේ මාසේ දැන් අද අපි කතා කළේ මේ ස්කන්ධයන් පැත්තෙන්. පංච උපාදාන ස්කන්ධයන් පැත්තෙන්. අපිට තේරෙනවා මේ විදිහට යම්ස කෙනෙක් භාවනාව වැඩුවොත් වේදනානුපස්සනාව ප්‍රගුණ කළොත් දැන් මේ බුද්ධ වචනයට අනුව අපේ හිත හැසිරෙන්න ඕනේ. මේක මේ එදා විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. එදා රහතන් වහන්සේලාට වෙච්ච දෙයක් විතරක් නෙමෙයි. අද උනත් යම්ස කෙනෙක් උත්සාහවත් වෙනවා නම් රහත් වීම කෙසේ වෙතත් අඩුතරමින් විනාඩි 5කට හරි අපිට මේ தත්වයක් අත්දැක ගන්න අවස්ථාව තියෙනවා. මොකද తాවකාලිකව හෝ මේ හිත අරමුණු ග්‍රහණයෙන් මිදෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා දැන් මේ බුද්ධ වචනයට ගරු කරන්න ගරු කිරීමක් වශයෙන් අපිට පුළුවන් මේක අත්හදා බලන්න. ඒ නිසා අපේ උත්සාහයෙන් මෙන්න මෙහෙම දෙයක් වෙන්න අවස්ථාවක් තියෙනවා, ඉඩ තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියෙනවා. එහෙනම් අපිත් උත්සාහවත් විය යුතුයි. මේක කළ හැකි දෙයක්. වේදනානුපස්සනාව වැඩි හැකි දෙයක්. එම නැත්තම් කායानुපස්සනාව වැඩි හැකි දෙයක්, චිත්තानुපස්සනාව, ධම්මානුපස්සනාව වැඩි හැකි දෙයක් කියලා අපි හැකි සංඥාව ඇති කරගෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරනවා නම් කායानुපස්සනාව හරහා පින්වත්නි අපිට මේ රූපස්කන්ධය මේ විදිහට හිතේ ග්‍රහණයෙන් මුදවා ගැනීමේ හැකියාව තියෙනවා. වේදනානුපස්සනාව හරහා වේදනාස්කන්ධය භාවිතා කළා අද අපි විස්තර කරපු ආකාරයට මේ හිත කෙලිසුන්ගෙන් මුදා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට චිත්තානුපස්සනාව වැඩිවීමෙන් විඥාන උපාදානස්කන්ධයෙන් හිත මුදව ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ධම්මානුපස්සනාව වැඩිවීමෙන් සංඥාස්කන්ධේනුත් සංඥා උපාදානස්කන්ධේනුත් සංස්කාර උපාදානස්කන්ධේනුත් හිත මුදව ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන් යම්සි කෙනෙක් නිරන්තරයෙන් පුහුණු කරනවා නම් මේ ස්කන්ධයන් කෙරෙහි අපේ හිතේ තියෙන උපාදානය ක්‍රමානුකූලව බැහැර වෙවි අඩු වෙවි ෂේ වෙවි ගිහිල්ලා අපිට මේ ටික ටික මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාර විවෘත වෙන්න පටන් ගන්නවා. ෂණ මාත්‍ර වශයෙන් මුලින් අපිට විවෘත කරගන්න අවස්ථාව ලැබෙවි. විශ්වාසයෙන් ටික ටික අපි කරගෙන ගියා නම් ඔන්න ටික ටික විනාඩිය 2 3 4 5 වශයෙන් මේ තත්වයන් ටික ටික අපිටත් ස්පර්ශ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ අපි කතා කළේ මේ පංච උපාදානස්කන්ධයන් පැත්තෙන් මේ කිංසුකෝපම සූත්‍රයේදී ඒ රහතන් වහන්සේ විස්තර කරපු මාර්ගයේ ඉතින් අපි තේරුම් ගනිමු ඒ අනුව මේ ස්කන්ධයන් අනුසාරයෙන්නුත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ දර්ශනයේ සුවිසුද්ධ වීමක් වෙනවා. ඒකත් නිවැරදි මාර්ගයක්. ඒ නිසා ඇතම් කෙනෙක් ස්කන්ධයන් අනුසාරයෙන් මේ භවනාව කරා කියලා ඒකේ වැරදක් නැහැ. තවත් කෙනෙක් අර වගේ ආයතන පැත්තෙන් ගියවර අපි කතා කළා වගේ ආයතන මුල් කරගෙන භවනාව කරා කියලා ඒකෙත් වැරදක් නැහැ. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් නතර වෙමු. ඊළඟ මාසෙදී අපි තවත් පැත්තක් ගැන කතා කරමු. අද කරපු මේ ධර්ම දේශනාව හරහා අපේ හිතේ යම් කිසි සැක සංකාවක් තිබුණා නම් මේ බඳු පාරක් තියෙනවද මේක කරන්න පුළුවන්ද කියලා යම් සැක සංකාවක් තිබුණා නම් ඒවා දුරු කර ගැනීම සඳහා යම් හෝ පිටුවහලක් අද ධර්ම දේශනාවෙන් ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි සිල්ලු දෙනාටම මේ අපි වඩන ධර්ම මාර්ගය බොහොම ඍජුව බුද්ධ වචනයට ගරු කළා මේ එදත් බුදුරජාන් වහන්සේ මේ දේවල් ප්‍රකාශ කරනවා කරලා තිනවා නේද කියලා විශ්වාසය ඇති කරගෙන ඉදිරියට යාම සඳහා අද ධර්ම දේශනාවත් උදව් වේවා. ඒ සඳහා අපි සියලු දෙනාටම ධෛර්යයක් ශක්තියක් මේ දේශනාවෙන් ලැබේවා කියලා මතක් කරමින් ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.